ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා. ඔබට ප්ලීස් ගරු මුසාරුප් මන්ත්‍රීතුමා මුලාසෙන්ට පැමිණෙන්න ඇති.
රෝහණ බණ්ඩාර
මුලාසන හොබන ගරු මන්තුමනි, මහිතන්නේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා විසින් අද දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මේ යෝජනාව ඉතාම කාලෝචිත වගේම අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ගත්තාම ඉෂ්ට විය යුතු ප්‍රධානම කාරණයක් බවට පත් වෙනවා. අපේ රටේ විශේෂ වශයෙන්ම ජනාධිපතිතුමා, දැන් එතුමා මම දැක්ක කීප අවස්ථාවක ප්‍රකාශ කරනවා, එතුමා පත් වුණ කාල සීමාව පුරාවට දැන් නීති 75කට වැඩි ප්‍රමාණයක් එතුමා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ සම්මත කරලා තියෙනවා. තවත් 20කට වැඩි ප්‍රමාණයක් එතුමාට සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය වුණාව තියෙනවා කියලා කියනවා. අපි එතකොට අපි දකිනවා මේ රටේ ඕන තරම් නීති අනපතන් මේ පාර්ලිමේන්තුවල අපි සම්මත කරනවා. හැබැයි පාර්ලිමේන්තුවල මේ මොනවා සම්මත කරත් අවසානයේ මේ නීති ක්‍රියාත්මක කරන්න යන ආයතන අධිකරණයට එනකොට එන්නේ අවසානයේ. අධිකරණයට මේ නීති ටික ගෙනල්ලා අධිකරණයේ තීන්දුවක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අධිකරණයේ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්නේ එතෙන්ට ඉදිරිපත් වෙන සාක්ෂි මත පදනම්ව. එතකොට සාක්ෂි නැත්නම් ඒ අවශ්‍ය කරන මූලාශ්‍ර ගේන්න කටයුතු කරන්න ඕනේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අනිකුත් ආයතන. ඒකට සහයෝගය ලබා දිය යුත්තේ ඒ ආයතන. හැබැයි ඒ ආයතන අන්ත දූෂිත බවට පත් වෙලා තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒකට අද දැන් අපි ඊයේ පෙරේද දැකපු හොඳම කාරණයක් තමයි මේ රටේ උපතුමාලා අපි ඔක්කොම කතා කරපු පහුගිය කාල සීමාව කාලවකවානුවක මෙරට ඛේදනීය සිද්ධියක් බවට පත් වුණ රතුපස්වල සිදුවීම. රතුපස්වල තමන්ට පිරිසුදු පානීය ජලය ඉල්ලලා පාරට බැහැලා උද්ඝෝෂණ කරපුවාම පාසල් ශිෂ්‍යෝපව ඝාතනයට කරන්න කටයුතු කරා. අවසානයේ අද ඊයේ පෙරේද නෝ නඩුව තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. මේ කට්ටිය නිදොස් කොට නිදහස් කරනවා. ඒකට අධිකරණයේ පැත්තට අපිට ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න බැහැ. මේ සම්බන්ධව පරීක්ෂණ කරපු ආයතන වලින් නිවැරදි තොරතුරු ටික නිවැරදි මූලාශ්‍රගතව මේ එතුමා එයාට දඬුවම් ලබා දිය හැකි විදිහට අවශ්‍ය මූලාශ්‍ර සපයලා නැහැ. ඒ නිසා අවසානයේ අර මේ රටේ ඛේදනීය තත්වයක් නිර්මාණය කරපු අහිංසක දරුවන්ගේ ජීවිත පවා උදුරගත්තු කට්ටි නිදස් වෙනවා. එතකොට මේක ක්‍රියාත්මක කරලා අපි හිතන්නේ නැහැ වෙඩි තියපු ඒ සොල්දාදුව වැඩිකාර. හැබැයි ඒකට ඉහෙලින්ම මේ තීන්දුව දීපු කට්ටිය පවා මේකට වැඩිකාර බවට පත් වෙනවා. ඒ නිසා මේ රටේ නීති ඕන තරම් සම්මත කරන්න පුළුවන්. හැබැයි නීති කොච්චර සම්මත කරත් අවසානයේ නීති ක්‍රියාත්මක කරන්න එනකොට අපි දැක්ක ඩයනාගමගේ මැතිණියගේ සිද්ධිය මේක කොච්චර කාලයක් මේ පාර්ලිමේන්තුවේ හැමෝම අපි කතා කරා. මේ තවත් මේ චෝදනා එල්ල වෙනවා පාර්ලිමේන්තුවේ තවත් දිට්ඨ පුරවැසියන් ඉන්නවා කියලා. එතකොට අපිට තාම මෙරටේ නීතිය තුළ මේවා හරියට තහවුරු කරලා ජනතාවට දැනගන්න පුළුවන් විදිහ තත්ත්වයක් ඇති කරලා දෙන්න හැකියාව ලබා දීලා තියෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙන නිසා නීති කොච්චර සම්මත කරත් මේ ප්‍රතිපත්ති ගෙනාවත් අවසානයේ ඒවා ක්‍රියාත්මක කරන්න යනකොට දේශපාලඥයා ගාවින් පහත් වෙලා යනවනම් බලයේ තියෙන කෙනා ගාවින් පහත් වෙලා යනවනම් මං හිතන්නේ මේ රටේ අපිට අනාගතයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම මේ නීති ගැනීම තුල හරහා අපි දකින්නවා දැන් පහුගිය කාලේ පුරාවටම මෙච්චර නීති දියදී මේ රටේ ක්‍රියාත්මක වෙච්ච විදිය ඒක පුද්ගලයා වටා ක්‍රියාත්මක කරන දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ අපි දැක්ක පහුගිය කාලේ ඇවිල්ලා කිව්වා මගේ කටෙන් පිට වෙන වචන චක්‍රලේඛසේ සලකලා කටයුතු කරන්න කියලා. ඒකට එහෙම කියනකොට ක්‍රියාත්මක වෙන්න අපේ රටේ රාජ්‍ය සේවයක් නැත්නම් ඒකට උදව් කරන කණ්ඩායම් ප්‍රමාණයක් ඉන්නවා. අපිට මේ රටේ විශ්වාස කරන්න බෑ මේ රටේ ජනතාවගේ තීන්දුව මත නැත්නම් ජනතාවට ඉදිරිපත් කරන ඉදිරියට තියෙන රැලි මත විවිධ පුද්ගල මේ රටේ බලයට එන්න පුළුවන් හැට දවසේ. අපි එහෙම පුද්ගලයෝ ඇවිල්ලා දැන් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ කටේ පිට වෙන වචන නිදිසේ සලකලා නැත්නම් චක්‍රලේඛසේ සලකලා කටයුතු කරන්න කිව්වා වගේම දැන් අපිට ඇහෙනවා මේ රටේ ගමටත් නීතිය ගෙනියන්න කටයුතු කරන කට්ටියක් කතාගෙන කතා කරනවා. එතකොට ගමට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ගෙනියන්න කියන උත්සාහ කරන උදවිය යම් කිසි දවසක ඇවිල්ලා මේ බලයට යම් කිසි වෙලාවක මේ රටේ පත් වුණොත් මොන තරම් තත්ත්වයක් ඇති වෙයිද? ඒ නිසා මේ රටේ අපි හදලා තියෙන වසර ගණනාවක් තිස්සේ උත්සාහ කරලා මේ රටේ කටරත් එකඟ වෙන්න පුළුවන් නීතියක්. ඒ නිසා මේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට මේ රටේ ආයතන ස්වාධීන කරලා ඒ හරහා දේශපාලඥයන්ට වහල්ලු වෙන්නේ නැතුව විවිධ පුද්ගලයන්ට වහල්ලු වෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් ශක්තිය ඒ ආයතන වල ලබා දෙන්න කියන කාරණේ තමයි අපි බලාපොරොත්තු එහෙම
වුණා.
මේ රටේ හෙට දවසේ අපිට අවාසනාවන්ත තැනකට ගෙනියන්න සිද්ධ වෙයි. ඒ වගේම අද වෙනකොට අපි විශාල වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළුගල් ව්‍යාපාරිකයෝ මේ ළඟදී ආවිල්ලා මාව හම්බුණා. ඒ වගේම ලංකාවේම මේ කළුගල් ව්‍යාපාරය 1800කට වැඩිය කර්මාන්ත කරුව නියලනවා ඒකේ ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් මේක වක්‍රාකාරයෙන් හා ඍජුව මේකෙන් ජීවිකාව සපය ගන්නවා හැබැයි අද වෙනකොට නිසි ප්‍රතිපත්තියක් ක්‍රමවේදයක් නැතිකම නිසා මේ අයට මේ පතල් කැණීමේකෙන් වෙනම බලපත්‍රයක් ගන්න ඕන අයපස්සේ රජයේ ඉඩම් වල යනකොට විශේෂයෙන්ම රජයේ ඉඩම් වලට යනකොට හිතුමනා අපිට තව බදු අය කිරීම කරනවා දැන් මේ දවස්වල බලපත්‍ර නිකුත් කිරීම නතර කරලා තියෙනවා රජයේ ඉඩම් මේ වන සංරක්ෂණයකින් එතකොට මහවැලියෙන් ප්‍රාදේශීයකම් කරවලින් මේ බලපත්‍ර ලබා දීම නතර කරලා තියෙනවා එතකොට නතර කරලා තියෙන්නේ මොකද්ද පහුගිය කාලේ දැන් අවුරුදු 10කට 2010 ඉඳලා දැන් මේ කට්ටිය කඩපු කළු ගල් වලට බදු එකතු කිරීමට මේ ආපස්සට බදු එකතු කරන්න යම් තීන්දුවක් කරනවා එතකොට ඒ බදු නොගෙවනත්කම් මේ ආයේ බලපත්‍ර අලුත් කිරීම නතර කරලා තියෙනවා ඒ වගේම අනිත් පැත්තෙන් ප්‍රාදේශීයබහුල එක එක ප්‍රාදේශීයබහුවෙන් දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙන විදිහේ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන මේ කළු ගල් ව්‍යාපාරය සම්බන්ධ ඒ නිසා මේ රටේ මේ පතල්හා ගැනීමකට තමයි මේ රටේ සම්පූර්ණ කණිජවල අයිතිය තියෙන්නේ ඒ නිසා පතල්හා ගැනීම ආයේ ආතනෙ තියෙන නීති අනුව ක්‍රියාත්මක කරලා මෙයට ලංකාවේම මේ කළු ගල් ව්‍යාපාර නියල ණයට එක නීතියක් තුල කටයුතු
කරනවා
ක්‍රියාත්මක වෙනාර බද්දෙන් මෙයා නිදහස් කරලා දෙන්න කියන කාරණෙත් අපි මතක් කරනවා ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මේ වලට පොහොර සහන ආධාරය තාමත් ලැබිලා නැහැ ඒ නිසා කුෂිකර්ම අමාත්‍යවත් ඉන්නවා ඉක්මනින්ම මේ යලකන්නේ ගොවිදන් කටයුතු කරගෙන යනවා වගේ මේ ගොවියන්ට ඉක්මනට ගොවියන්ගේ පොහොර සහන ආධාරයත් ලබා දීමට කටයුතු සලසා දෙන්න කියන
කාරණේ
මතක් කරමින් මම හිතනවා බොහොමත්ම ස්තුතියි
Honorable Mahinda Amarawira you have 17 minutes
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මේ විවාදය පැවැත්වෙන්නේ විෂය ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා මේ කල්තැබීමේ විවාදේ එක පැත්තකින් කියලා තියෙන මේ පොහොර ගෙන්වීම සම්බන්ධව කටයුතු පිළිබඳවත් මම ඒකදී කියන්න කැමතියි දැන්ටමත් අපි මේ කාබනික පොහොර සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවක් ඉදිරිපත් කළා තිබෙනවා ඒ අනුව කමිටුවක් පත් කළා තිබෙනවා ඒ කමිටුවේ වාර්තාව නැවත විගණකාධිපතිවරයාට ලබා දීලා තියෙනවා එතනින් එන නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා ඒ වගේම ඊට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත යටතේ විමර්ශනයක් සිද්ධ වෙනවා ඒ නිසා මේවා කිසියෙත්ම යට ගහන්න හෝ කවුරුවත් ආරක්ෂා කරන්න අපිට උවමනාවක් නැහැ මේවා සම්බන්ධව යම් වැරද්දක් කවුරු හරි කළා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවයි කියන එක මම ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි මේ රජයේ විශේෂත්වය වෙනස තමයි මේ රජයේ යටතේ රජයේම අය වුණත් රජයට උදව් කරපු අය ජනාධිපතිතුමාට උදව් කරපු අය වෙන්න පුළුවන් යම් වැරද්දක් අහුවෙලා තියෙනවා නම් එයාට නීතිය අනුව ක්‍රියාත්මක කරන්න කිසිදු බාධාවක් ඇති කළ නැහැ අද පළවෙනි වතාවට අපේම සහෝදර කැබිනට් අමාත්‍යවරයෙක් රිමාන්ඩ් බන්ධනාගාරගතව ඉන්න රිමාන්ඩ් බන්ධනාගාරගතව ඉන්න එහෙම යුගයක් පසුගිය කාලෙක තිබුණේ නැහැ ඒවට කිසිම දේශපාලන බලපෑමක් ජනාධිපතිතුමාගේ පැත්තෙන් හෝ රජයේ පැත්තෙන් සිද්ධ වෙලා නැහැ. එහෙම සිද්ධ වුණා නම් ඇමතිවරේ මේ රිමාන්ඩ් භාරයේ ඉන්නේ නැtei කියන එක ඔබ හොඳටම දන්නවා. මේ අතීතේ බොහෝ සිද්ධීන් නැති වෙලා තියෙනවා. නමුත් එහෙම කවදාවත් ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා නැහැ. නමුත් අද නීතිය සාධාරණ ක්‍රියාත්මක කරන
අයිතිය Honorable Jagat Samarawikrama Phujaya
නීතිය ක්‍රියාත්මක කරන අයිතියේ බලය සම්පූර්ණ දීලා තියෙනවා වගේම සාදීනව කටයුතු කරන්න අවකාශය ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තට බැලුවොත් අපි මේ බාරගත් අභියෝගය වර්තමාන ජනාධිපතිතුමා මේක අභියෝගයක් බාරගත්තේ කවුරුවත් බාරගන්නේ නැති වෙනකොට කවුරුත් පැනලා දුවන වෙලාවේ තනි පුද්ගලයෙක් විදියට බාරගෙන අපිට ඇවිල්ලා කිව්වා තනි පුද්ගලයෙක් විදියට මට කටයුතු කරන්න වෙලා තියෙන කණ්ඩායම සහයෝගය දෙන්න කියලා. ඒ අනුව තමයි අපි සහයෝගය ලබා දෙන්නේ. මේ රටේ වෙනකොට ගිනි අරගෙන තිබුණේ මේ රටේ මන්ත්‍රීවරයෙකුට ආණ්ඩු පක්ෂ නෙවෙයි විරුද්ධ පක්ෂයවත් කෙනෙකුට පාරක බැහැල යන්න බැරි තත්ත්වයක් තිබුණේ හැංගිලා හිටිය ඔක්කොම ඒ අයගේ ගිවල් ගිනි තියලා මරලා ඒ වගේ බොහෝ සිද්ධීන් වෙන වෙලාවක එතුමා මේක බාරගෙන මේකට උත්තර ආරාධනා කරා පළවෙනියටම මේ පාර්ලිමේන්තුවේදී ඒ ආරාධනය කරා සියලු පක්ෂවලට දැන් එකතු වෙලා මට මේ වැඩපිළිවෙල ගෙනියන්න උදව් කරන්න කියලා ඒ කිසිම උදව්වක් ලැබුණේ නැහැ. එහෙම උදව්වක් ලැබුණා නම් විරුද්ධ පක්ෂයේ එතුමයි ගෙනියන වැඩපිළිවෙලට අද මේ තියෙන තත්ත්වයටත් වඩා ඉස්සරහට යන්න තිබුණා. කවුරුත් හිතුවා මේක කරගෙන යන්න බැරි වෙයි. මේක මාස 3න් වැටේ, 6න් වැටේ, දැන් වැටේ කිය කේ බල බලා හිටිය මිසක් කිසිම කෙනෙක් මේක ඉස්සරහට යන්න උදව්වක් කරේ නැහැ. විරුද්ධ පක්ෂයේ ඉන්න කණ්ඩායම ඔක්කොම වැළුවේ මේක කඩාවට්ටලා බලය ලබා ගන්න කොහොමද කියන එක තමයි ඒගොල්ලන්ගේ කැමෝගේ මොළුවේ තිබුණේ. නමුත් මේ අභියෝගය බාරගෙන මේ වර්තමාන ජනාධිපතිමත් ඒ වගේම කැබිනට් මණ්ඩලයත් පුළුවන් උපරිම ශක්තියෙන් මේ ප්‍රශ්න දැන් එකින් එක විසඳගෙන යනවා. අපි ඒක අමතක කරන්න හොඳ නෑ. තෙල් ටිකක් ගන්න බැරුව, ගෑස් ටිකක් ගන්න බැරුව මිනිස්සු මැරෙන වෙලාවේ පැය 12ක් 13ක් ලයිට් කපලා මිනිස්සු අඳුරේ ඉන්න වෙලාවේ බාරගත්තු මේ කාර්ය දැන් යම් මට්ටමකට ගෙනල්ලා තියෙනවා. මම කියන්නේ නෑ මේ අංග සම්පූර්ණ වෙලා මේක බොහොම හොඳ තත්යකටම ආවා කියලා. නමුත් තිබුණු තැනින් යම් සාධනීය මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ වෙනකොට ඔබතුමා දන්නවා මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි මේ රටේ බාණ්ඩ ගේන එක සම්පූර්ණ මගේ නතර කරලා තිබුණා. නතර කරලා තිබුණා. කඩවල සුපර් මාකට් වල ගිහිල්ලා බැලුවම රාක්ක හිස්සෙලා. කිරිපිටි ටිකක් ගන්න තැනක් තිබුණේ නැහැ. අත්‍යවශ්‍ය බේත් ටික කොහෙවත් තිබුණේ නැහැ. බේත් ටිකක් ගන්න ඉස්පිරිතාල බේත් ටිකක්වත් බෑන්ඩේජ් එකක් ගන්නවත් අඩු ගානේ කිසිම දෙයක් මේ රෝගියෙකුට අවශ්‍ය මූලික දේවල් තිබුණේ නැහැ. තව ප්‍රශ්නයක් තියෙන්නේ මේ රෝහලේ නෙමෙයි. ෆාමසි වල තිබුණේ නැහැ. ෆාමසි වලට අවශ්‍ය බඩු ගේන්න ඩොලර් තිබුණේ නැහැ. ඒවට අවශ්‍ය බේත් ටික ගේන්න ඩොලර් තිබුණේ නැහැ. ඒ වගේම සත්ත්ව පාලන ශාස්ත්‍රයේ බැලුවොත් අපි දන්නවා ඒවා ඉන්න වෛද්‍යවරුන්ට පශු වෛද්‍යවරුන්ට අවශ්‍ය බේත් ටික ගේන්න ඩොලර් තිබුණේ නැහැ. අපි ඒගොල්ලෝ අපිත් එක්ක ඇවිල්ලා කතා කරා දිගින් දිගටම. ඒ වගේම අනිකුත් අවශ්‍යතා වෙනුවෙන් කිසිම දෙයකට අවශ්‍ය බෙහෙත් ටික අවම වශයෙන් බේත් ටික ගේන්න පෞද්ගලික අංශයට සල්ලි වලටවත් ගේන්න ඩොලර් සොයා ගන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඩොලර් මිලියන 20ක් 30ක්වත් සංචිතයක් තිබුණේ නැහැ. නමුත් අද 5000කට එහා ඩොලර් සංචිතයක් තියෙනවා. ඒ වගේම දැන් ක්‍රමානුකූල මේ තහනම් ලිහිල් කරලා තියෙනවා. දැන් සියලුම බාණ්ඩ රටින් ගේන්න අත්‍යවශ්‍ය දේවල් වලට අවසරය ලබා දීලා තියෙනවා. දැන් ඩොලර් වල ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තට දැන් තහනම් කරලා තියෙන්නේ වාහන විතරයි. මම හිතනවා දැන්ට ජනාධිපතිතුමා අවධානය යොමු කරලා තියෙනවා ලබන අවුරුද්ද වෙනකොට වාහනත් මේ රටට ගේන්න දෙනවා. එතකොට මේ රටේ මේ සම්පූර්ණ තත්ත්වය වෙනස් වෙමින් ක්‍රමානුකූලව ඉස්සරහට යන්න පටන් අරගෙන තියෙනවා. දැන් අපි IMF වැඩපිළිවෙල ගේන වෙලාවේ ඒක ඇත්ත කතාව අපි පාර්ලිමේන්තුවට ජනාධිපතිතුමා කිව්වා, රටට කිව්වා හංගන දෙයක් නැහැ මේ IMF වැඩපිළිවෙලට යනකොට ඇති වෙන තත්ත්වයන් පිළිබඳව. අමාරුවෙන් තමයි මේ තත්ත්වේ ඇති කරගත්තේ. හැබැයි අපි මේ ගිවිසුම් ප්‍රකාරව යම් ගමනක් ගිහිල්ලා තියෙනවා. දැන් ඒකෙන් ඔබට යන්න කාටවත් බෑ. මම දැක්ක සමහර ප්‍රකාශ කියවෙනවා අපි ආම සංශෝධනය කරනවා, අපි ආම වෙනස් කරනවා, එහෙම කරන්න ගියොත් මේ වැඩපිළිවෙල නතර වෙනවා. ආයෙ එතකොට යන්නේ අර පෙර තිබුණු තත්ත්වයටත් වඩා අමාරු තත්ත්වයකට. එදා යම් තත්ත්වයක් තිබුණා නම් මොකද මේ ආණ්ඩුවක් අත්සන් කරාට පස්සේ ඒක අර ආණ්ඩුවේ අත්සන් කරේ මේ ආණ්ඩුව අත්සන් කරේ කියලා එහෙම කරන්න බෑ. වැඩසටහනෙන් ඉවත් වෙන්න පුළුවන්. IMF වැඩසටහනෙන් ඉවත් වෙන්න හැකියාව තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක පාර්ශ්වීයව එකටුත් කරන්න පුළුවන්. හැබැයි එදාට ඊළඟට නැවත ඇති වෙන තත්ත්වය අර පසුගිය කාලේ අමීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඇති වුණු අරගල තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ නැහැ කාටවත් ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මේ යන වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට යන්නයි තියෙන්නේ. එදන අඩුපාඩු තියෙනවා නම් පෙන්වලා දීමේ ගැටලුවක් නැහැ. ඒ සාකච්ඡා වලට සම්බන්ධ වෙලා ඒවා ආණ්ඩුවට ඉදිරිපත් කිරීම, ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීම, අදාළ නිලධාරීන්ට ඉදිරිපත් කිරීමේ වගකීම සෑම මහජන නියෝජිතයෙකුටම තියෙනවා. දැන් මම දැක්ක උදේ දිගටම කතා වුණේ පෞද්ගලීකරණය කිරීම පිළිබඳව. එතන පෞද්ගලීකරණය කිරීම පිළිබඳව කතා කරා. ඒක කරන්න ඕන නැහැ. ඒක සුදුසු නැහැ කියලා වගේ දේවල් කිව්වා. ඉතින් ඒක ඒ වගේව නවතිනවා නම් එතකොට එහෙමනම් IMF වැඩපිළිවෙලෙන් ඉවත් වෙන්න වෙනවා. මොකද එතකොට ඒ වැඩපිළිවෙලක් යන්න බැරි නම් එතන ඉවත් වෙන්න වෙනවා. ඉවත් වුණාම නැවත පෙර තිබූ තත්ත්වෙට යන්න සිද්ධ වෙනවා. IMF එකත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තේ මේ මතාවෙ නෙමෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ මේ ගනුදෙනු පටන් ගත්තා. හැබැයි ටික දවසක් ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් ආධාර ටිකක් නැත්තම් සල්ලි ටිකක් අරගෙන මගදී අයින් වෙනවා. මගදී අයින්ගෙන එක්ක තමන්ට හිතුමතේ රස්සාවලට පුරවන්න කට්ටිය දාන දේශපාලන වශයෙන් කටයුතු කරන්න උමනා මත එහෙම නැත්නම් ලොකු සහනාධාර ප්‍රමාණයක් බෙදීමේ අවශ්‍යතාවය මත තමයි මේ කටයුතු කරන්න සිද්ධ වුණේ. මේ තත්ත්වය ඇති වුණේ. ඒ නිසා නැවත ඒ වගේ තත්ත්වයක් ඇති කරගන්න මං හිතන්නේ නැහැ අවශ්‍යතාවයක් එනවා කියලා මේ රටේ ජනතාව ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද අපිට මතකයි ඒ වෙලාවේ තිබුණු තත්ත්වය තමයි බැංකු ටික බ්ලැක් ලිස්ට් වෙනවා කියලා ඔන්න මෙන්න කියලා තිබුණේ. අපේ රටේ මේ LC එකක් ජාත්‍යන්තරයේ පිළිගත්තේ නැහැ. අපි තෙල් ගෙනාවේ වැඩි මිලට ගේන්න උනා. ගල් අඟුරු ගේන්න උනේ වැඩි මිලට. මොකද සල්ලි වලට නෙමෙයි අපි ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. සමහර දේවල් අපිට සල්ලි ගෙවනකම් එන්නේ නැති තත්ත්වයක් තිබුණා. ඒ නිසා ලොකු වැඩිපුර ගෙවීම් කළා තමයි අපිට මේ වෙලාවේ මේ කටුත්ත කරන්න උනේ ඩොලර් ටික නැතුව. ඒ වගේම මේ වෙලාවේ ඩොලර් එවන්න එපා කියලා මේ පාර්ලිමේන්තුවේ කියපු දේශපාලඥයෝ ඉන්නවා. ජාත් මේ රටවල්වල ඉන්න සේවකයෝ අපේ අපේ රටේ ඉඳලා ගිහිල්ලා සේවය කරන්න ගිහපු කට්ටියට කිව්වා ඩොලර් එවන්න එපා කියලා. ඩොලර් එවන්න එපා කිව්වා. මෙහේ ලෙඩ්ඩු මැරෙනවා බේත් ටික නැතුව. මේ තෙල් ටික නැතුව තෙල් පෝලිම් වල මිනිස්සු මැරෙනවා. හැබැයි සමහර දේශපාලඥයෝ කිව්වා ඩොලර් එවන්න එපා කියලා. හැබැයි ඒක මොනතරම් එහෙම කිව්වා වුණත් කරපු කාර්යයේ ප්‍රතිඵලයක් විදියට දැන් ඒ අය ඩොලර් එවනවා. සමහර වෙලාවට ඩොලර් හංගගෙන ඉඳපු කට්ටිය රුපියල් 450ට විතර විකුණ ගන්න පුළුවන් වෙලා කියලා හිතපු කට්ටිය දැන් ගෙනල්ලා 280ට 290ට 300ට ඒ ඩොලර් ටික දැන් දෙන්න පටන් අරගෙනක් තියෙනවා. පාඩුත් ලැබුවා සමහර දේශපාලඥයෝ කියපු අහලා සමහර දේශපාලඥයෝ විශ්වාස කරලා කටයුතු කරපු කට්ටිය ලොකු පාඩුවකුත් දරන්න ඒ වෙලාවේ සිද්ධ වුණා. දැන් මේ தත්ත්වය යථා තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම දැන් සංචාරක ව්‍යාපාරේ බොහොම වේගෙන් ඉස්සරහට යනවා. ඉතින් මේ වෙලාවේ ඒ කටයුත්ත බාධා කරන්නත් යම් යම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් උස්සාධාරණ බව අපි දන්නවා. මොකද ඇවිල්ලා පාරේ ඇවිල්ලා විරෝධතා ඇවිල්ලා ඊළඟට කඳුළු ගෑස් ගහලා වතුර ගහලා ඒ වගේ සිද්ධීන් නිතර නිතර ඇති වුණොතින් සංචාරක වෙන්නේ නැහැ මේ රටට. සංචාරක වෙන්නේ නැහැ. ඒ අය බොහොම නිදහසේ ඉන්න තමයි රටට එන්නේ. ඉතින් ඒන එකට බාධා කරන්න යම් යම් පිරිස් උස්සාදරුවත් ඒ මැද්දේ වුණත් අද සංචාරක ව්‍යාපාරයේ දියුණුවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපිට විදේශ විනිමය ඇවිල්ලා තියෙනවා. අපි දන්නෝ ණය ගිවන්න තියෙනවා කියන එක පිළිබඳව සැකයක් නැහැ. ඒ පිළිබඳව අපිට දන්නවා. අපි 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 මේ පිළිබඳව අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා මම හිතනවා අපිට මේ යන ගමන තව ටික කාලයක් ඉස්සරහට යනකොට මේ තිබුණු අමාරුම තත්ත්වෙන් මිදිලා ඉස්සරහට එන්න පුළුවන් වෙයි කියලා. දැන් පඩි වැඩි කිරීමක් ගැන පහුගිය වෙලාවේ පඩි වැඩි කිරීමක් කරා රුපියල් 10000ක රාජ්‍ය සේවයක්. මේකට බිලියන ගණනක මුදලක් මාස්පතා වියදම් කරන ආණ්ඩුවට සිද්ධ වුණා. මතක ඇති ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවෙත් මේ රටේ විවිධ අවස්ථාවන්වලදී කතා වුණා පඩිය දෙසරයකට දෙන්න. ඒ වෙලාවේ කතා වුණා පඩිය එකසරයකට දෙන්න බෑ. මුදල් නෑ පඩිය දෙවතාවකට දෙන්න කියලා මගේ මතය හැටියට මුදල් රාජ්‍ය අමාත්‍යතුමා පාර්ලිමේන්තුවෙත් කිව්වා. එතම එලියෙත් කිව්වා මේක දෙන්න සල්ලි අපිට නෑ කියලා. නමුත් දැන් එහෙම තත්ත්වය තුළ පඩිය නියමිත වෙලාවට දීලා මේ වගේ රට බංකොලොත් වුණාම සමහර රටවල පඩි කප්පාදු කරා. අපේ රටේ එහෙම පඩිය කප්පාදු කරේ නැහැ. ගෙදර ඉඳගෙනත් පඩි දුන්න කොවිඩ් වෙලාවේ. එහෙම තත්ත්වයක් තිබුණේ. ඊට පස්සේ මේ අර්බුදයේ මැද්දෙම උනත් රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඒ වගේම ඒ වැටුප් වැඩිවීම ලබා දෙනවත් එක දැන් නැවත නැවත ඉල්ලීම් කරනවා. මේ වෙලාවේ සියලු දෙනා ඒ අයගේ ඉල්ලීම් සෑම ශේෂ්ත්‍රයකම රාජ්‍ය සේවයේ ඔක්කොම එනවා. සාමාන්‍යයෙන් ඒක ස්වරූපය තමයි ඡන්දයක් එන වෙලාවට මේ වගේ විරෝධතා එනවා. ඉතින් ඒ වගේම එතකොට ආණ්ඩුවෙන් ඒක කෙරෙන්නේ නැත්නම් විරුද්ධ පක්ෂයෙන් පොරොන්දු වෙනවා මම ආව එක් කරන්නම් කියලා. දැන් මේ දවස්වල පාද්දාරින් රැකියා නැති අය දැන් එකතු වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේ හැම වෘත්තීය සමිතියක්ම දැන් අරගල පටන් අරගෙන තියෙනවා වැටුප් පැඩි කරන්න කියලා. එතකොට සාමාන්‍ය ස්වරූපය තමයි මම නැවතත් කියන්නේ. දැන් විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් වෙයි මම ආපු ගමන් මේක කරන්නම් කියලා. එතකොට මොකද වෙන්නේ? ආපු ගමන් ඒක කරනවා. කරාට පස්සේ ආයෙ රට ආපස්සට යනවා. දැන් අපි එහෙම පොරොන්දු වුණා එක වතාවක් අපිත් ඉන්න ආණ්ඩුවේ උපාධිධාරී සියලු දෙනාට රැකියාව ලබා දෙනවා කියලා. රැකියාව ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. ඔව් ලබා දුන්නා 54000කට විතර උපාධිධාරීන් රස්සා අරගෙන දුන්නා. හැබැයි මොකද්ද අවසාන ප්‍රතිඵලය වුණේ? ගිහිල්ලා වාඩි වෙන්න පුටුවක් තිබුණේ නැහැ. ඒ වගේම අදත් ඒ අයට වැඩ නැති වුණත් පඩි ගෙවන්න කටයුතු කරනවා. දැන් ආයෙ නැවත ඒ වගේ පොරොන්දුවක් දීලා ඒ අයවත් රවට්ටල ඒ අයටත් වැඩක් නැහැ රටත් වැඩක් නැහැ. එහෙම තත්ත්වයක් ඇති කරලා ගත යුතු වෙන්නේ නැහැ. අපි හැබැයි පැහැදිලි වැඩ පිළික් හදන්න ඕන. උපාධිධාරියෙක් විශ්වවිද්‍යාල ඉඳලා එනකොට උපාධියක් අරගෙන එනකොට අම්මලා තාත්තලා ණය වෙලා බොහොම අමාරුවෙන් තමයි උගන්වන්නේ. හැබැයි එයාට රස්සාවක් ගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න. ඒකට උචිත වෙන උපාධියක් එයාට ලබා දෙන්න. ඒ වගේ කීම අපි රජයක් විදිහට අපිට තියෙනවා. අපි කොච්චර වුණත් කියන්න ඕන තවමත් ඒකට අපි අසමත් වෙලා තියෙනවා. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තවම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන ළමයෙකුට රාජ්‍යාංශනේ පෞද්ගලිකාංශයේ හෝ තියෙන රැකියාවලකට සුදුස්සෙක් බවට පත් කළා නෙමෙයි මන්. අද රැකියා පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙන පෞද්ගලිකාංශෙත්. නමුත් ඒකට අවශ්‍ය කට්ටිය මෙතන නැහැ. අඩුම ගානේ විදේශ වෙළඳපොලේ රැකියා ඉල්ලුමට සරලන ප්‍රමාණයවත් අවශ්‍ය උපාධියක් ලබා දෙන්න තවමත් අපේ මේ විශේෂඥයන්ට වැඩපිළික් හදන්න බැරි වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපි දිගින් දිගටම කතා කරත් කලා උපාධියක් ලබා දෙනව බොහොම කට්ටියෙන්. එහෙම නැත්නම් වාණිජ උපාධියක් ලබා දෙනවා. හැබැයි ඒ අයට රස්සාවක් නැති අය හැමතැන මැවිදිනවා. ඒ අයගේ පවුල් වලත් ප්‍රශ්න ඇති වෙනවා. අම්මලා තාත්තලාත් අමාරුවෙන් උගන්නන කට්ටිය බොහොම ඒ පීඩාවට පත් වෙනවා. සමහර අයගේ ඉඩංගු ගස් තියාගෙන ඉතින් ඒ අය ආණ්ඩුවේ රස්සා පස්සේ ආවට ඒ අයට වැඩක් වෙන්නේ නැහැ. ආණ්ඩුව මැදිහත් වෙලා රස්සාවක් දුන්නත් ඒකේ ප්‍රතිඵලයක් රටට ඇති වෙන්නේ නැහැ. අපේ රාජ්‍ය සේවයේ එහෙම තමයි. දේශපාලන වශයෙන් දීපු පොරොන්දු නිසා තමයි මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපි ඒ වගේ කටයුතු කළ යුතු නැහැ. අපි වැඩ කරනකොට හරි විදියට සැලැස්මක් අතුව වැඩ කරනවා. දැන් මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙනකොට ඒ වගේම අපි මේ අමාත්‍යාංශවලට යනකොට විශාල ණයකන්දක් තියෙනවා, දේශීයත් විදේශීයත්. අපි මං ගත්තොත් පොහොර වලට විතරක් අපි ගෙවන්න තියුණා බිලියන 29ක්. ඒ කියන්නේ මිලියන 29000ක ණයක් තිබුණා අපි පොහොර දීපු අයට ගෙවන්න. එතකොට අපිට පොහොර සල්ලිවටවත් ගන්න ඒක තමයි බැරි වුණේ. අන්තිමට අපි පොහොර ටික ගේන්න කටයුතු කරන්න ඕන වෙලාවේ මේ සල්ලි දැන් ඔක්කොම ගෙවල ඉවරයි. දැන් මේ පොහොර වලට තිබුණු ණය ටික අපි ගෙව්වා. ඒ වගේම මම දන්නවා ඊට අතිරේකව මහා මාර්ග අමාත්‍යාංශයේ ඇතුළු අමාත්‍යාංශ ගණනාවක කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 545ක් වගේ ඊටත් වඩා වැඩි මුදලක් ගෙවිය යුතුව තිබුණා. ඒ මුදල් දැන් සැලකිය යුතු ප්‍රමාණයක්. මම දන්නේ 95%ක්ම දැන් ගෙවල ඉවර කරලා තියෙනවා. මේ ආණ්ඩුව එතකොට දේශීය වශයෙන් තිබුණු ණය සැලකිය යුතු ප්‍රමාණයක් ඒ අයට ගෙවල තියෙනවා. ඒ හැම කාර්ය හැම අමාත්‍යාංශයකටම හැම කාර්යාලයකටම භාණ්ඩ සැපවුම් කරුවන්ට ගෙවල තිබුණේ නැහැ. ඉදිකිරීම් වලට ගෙවල තිබුණේ නැහැ. ඒ වගේම කිසිම එහෙම ගෙවීමක් කරලා නැති වෙලාවක මේ මුළු මුදල්ම අද ගෙවල අවසන් කරලා තියෙනවා. දැන් ඒ නිසාම ඒකේ වාසිය දැන් එන්න පටන් ගන්න තියෙනවා. දැන් අඩු ගානේ ටෙන්ඩර් එකක් ගියෝතින් දැන් දන්නව ටෙන්ඩර් එකට දාන කෙනා සල්ලි එයාට හම් වෙනවා කියලා. ඒ නිසා තරඟකාරී ටෙන්ඩර් එකක් තියෙනවා. කොන්ත්‍රාත් එකක් දැම්මත් එහෙමයි. දැන් ඇස්තමේන්තුවට වඩා අඩුවෙන් ඉල්ලන. පෞගේ කාලයක් තිබුණා හැමදාම ඇස්තමේන්තුවට වැඩියෙන් තමයි ගන්න. මොකද දන්නව සල්ලි හම් වෙන්නේ අවුරුදු දෙකකින් විතර. එතකොට 120ක් විතර වැඩියෙන් දාලා ගන්න. බාණ්ඩ සපයීමේත් එහෙමයි. ඉදිකිරීම් වලත් එහෙමයි. ඒ නිසා අපි මෙන්න මේ தත්ත්වය අද යම් මට්ටමකට මිදෙමින් පවතින
මැතිතුමා ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඔව්. මේ අපි මේ යම් මට්ටමකට දැන් අපි ප්‍රකෘති தත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා අපිට ඉදිරි කාලේ හොඳ தත්ත්වයකට රට ගෙනියන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒ වගේම අපි මේ රටේ ඉන්න සමෘද්ධිලාභී සමෘද්ධියට වියදම් කරේ බිලියන 83ක් 85ක් වගේ මුදලක්. දැන් ඒ වගේ තුන් ගුණයක් අස්වැසුම යෝජනා ක්‍රමයේ වෙනුවෙන් වෙන් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තවත් මුදලක් ලබා දෙන්න අතිරේකවත් මේ නොලබුණු අයට ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්න. මේ සියල්ල කරගන්න පුළුවන් උනේ මනා විදියට කළමනාකරණයක් සහිතව මේ මුල් ශක්තිය වැඩි කරගත්තු නිසා. අද වෙනකොට ඩොලර් එක රුපියල් 380ට වගේ ලංකාවේ ගියා. මේක මේ බ්ලැක් මාකට් එකේ 450 දක්වා වගේ ගියා. ඒක දැන් රුපියල් 300 මට්ටමට ගෙනල්ලා තියෙනවා. ඒක තමයි මේ මූල්‍ය පාලනයේ යහපත් මූල්‍ය පාලනයේ ප්‍රතිඵලයක් විදිහට අද ඩොලර් එක සාමාන්‍ය මට්ටමට ක්‍රමානුකූලව ළඟා වෙමින් යනවා. මේක තවත් අඩු කිරීමේ හැකියාව තියෙන බව මම දන්නවා. නමුත් අපේ අපනයන කරුණුත් ආරක්ෂා කර ගැනීම සඳහා තමයි යම් යම් පියවර අපි ගත යුතු වෙන්නේ. ඒ වගේම බැංකු පොලිය 128ට 29ට තමයි බැංකුවකින් පොලියට සල්ලි ගන්න මුනේ. ණයගත් මිනිස්සු අන්ත අසරණ තත්ත්වයට පත් වුණා. අමාරු වුණා. ඒ අය ගත්තු සමහර දේපළ වෙන්දේසි වෙන්න පටන් ගත්තා. ඒ නිසාවෙන්ම දැන් බැංකු ණය පොලිය අඩු කරලා තියෙනවා. තැන්පත්වල පොලිය අඩු කරලා තියෙනවා. ඒ වගේම අධේකේ සහනය නිසාවෙන් නැවත ආපහු ඉදිකිරීම් ශේෂ්ඨයේ වැඩ හෙමින් හරි පටන් ගන්න ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අද මුදල් ගැවසීම ක්‍රමානුකූලව වැඩි වෙමින් යනවා. මොකද මේ පොලිය අඩු වීමත් එක්ක දැන් බැංකුවෙම සල්ලි දාගෙන ඉඳපු කට්ටිය දැන් බැංකුවෙන් සල්ලි අරගෙන ඒ තියෙන තැන්පතු වලිනුත් වෙනත් වෙනත් ආයෝජන වලට යන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තවත් කට්ටියක් බැංකුවෙන් ණය අරගෙන ඒ වෙනත් ආයෝජන වලට යන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි අද මේ රටේ මේ දේශපාලන ස්ථාවරත්වයක් පිළිබඳව ගොඩක් අය කතා කරනවා. ස්ථාවරත්වයක් හරියට නැති වුණත් අපි ජාත්‍යන්තරය සමග හරියට මනාව කළමනාකරණය කරමින් කටයුතු කිරීම තුලත් ඒ වගේම දේශීයව විනිවිදභාවයෙන් මේ කටයුතු කිරීම තුලත් අපිට පුළුවන් වෙලා තියෙනවා රට යම් මාවතකට ඉදිරි මාවතට ගෙනියන වැඩපිළිවෙල සකස් කරන්න. ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න අපි සියලු දෙනා කටයුතු කරොත් තවත් වේගවත් මේ කටයුත්ත කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
සූති ගරු එමැතුමා මිළඟට ගරු වීරසුමන වීරසිංහ මන්තුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
ගරු මුලාසනාරු ගරු මන්තුමනි විශේෂයෙන්ම අද දවසේ අද අපේ ජාතික ශෝක දිනයක් විදිහට නම් කරන්න ඕන දවසක් කාරණා දෙකක් එකක් තමයි මවගේ දවසක ඉරානයේ සිදුවෙච්ච ඒ ගුවන් අනතුරෙන් මියගිය ඉබ්‍රාහිම් ආචාර්ය ඉබ්‍රාහිම් රම්සි ඉරාන් ජනාධිපතිතුමත් එරට විදේශ ඇමතිවරයාත් ඒ කණ්ඩායමත් මියගිහිල්ලා ලෝකයේම සංවේගයට පත් වෙලා තියෙන මොහොතක ඒ සම්බන්ධව අපේ සංවේගය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා කාරණා කිහිපයක් නිසාවෙන්
ගරු ඇමතුමා
අයින් මේ විනාඩියක් ගන්න ඇත්තටම එතුමා එක සිහිපත් කර එක හොඳයි ඉබ්‍රාහිම් රයිසි මේ ජනාධිපතිතුමත් ඒ වගේම විදේශ අමාත්‍යතුමත් මේ දෙන්නම අපේ රටට ඇවිල්ලා උමාවේ ව්‍යාපෘති විවෘත කරා ඒ වගේම රටට විශාල වැඩපිළිවෙලකට යන්න අපිත් එක්ක සාකච්ඡා කරා මම තමයි හිටියේ පරිවාර අමාත්‍යවරයා විදියට ජනාධිපතිතුමාගේ ඒ වගේම ඉන්පසුව මට ආරාධනයක් ලැබුණා ඉරානයට යන්න ඉරානයට ගිහිල්ලා අපි සාකච්ඡා ගණනාවක් කරා ඒකේ ප්‍රතිඵල අපිට ලැබෙන්න තියෙන මොහොතක තමයි එතුමා මේ මිය යන්නේ ඒ නිසා මම හිතන්නේ අපේ රටට ඉඳපු හොඳ මිත්‍රයෙක් අපේ රටට ආදරය කරපු කෙනෙක් ඒ රටම රටේ පුරවැසියන් අපිට බොහොම කැමැත්තෙන් ඉන්න රටක ජනතාවක් මම දන්නවා මම දවස් 5ක් 6ක් විතර ඒ රටේ ගත කරා ඒ ඉතාමත් කුළුපග මිත්‍රයෙක් තමයි අපිට අහිමි වුණේ අපි එතුමටත් මේ වෙලාවේ ශෝකය පළ කරන ඒ වගේම අපේ බෞද්ධාගමේ හැටියට නිවන්සුව මේ සියලු දෙනාට අපි ප්‍රාර්ථනා
කරනවා
ගරු මුලාසනාර ගරු මන්තුමනි ගරු කුසගන්න මන්තුමා සඳහන් කරපුවා වගේම පහුගිය කාල පරිච්ඡේදෙ ඉරානයේ අපිත් එක්ක තමයි ළඟින් හිටපු රටක් යුද්ධය තියෙන වෙලාවේ ලෝකය බලකඳුරේ පෙළ ගැස්සෙනකොට අපිට තෙල් ටික දෙන්න අපේ තේ ටික ගන්න තිබිච්ච රටක් එදා හිටපු අහමද්ජා හිටපු ජනාධිපතිවරයාත් කටයුතු කරනවා ඉරානයේ ආධ්‍යාත්මික නායකයා සහ ඔවුන්ගේ අන්තවාදී ආගමික කාරණා ගැන අපේ විවේචන තිබුණා වුණත් ලෝක දේශපාලනයේ තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරන රටක් විශේෂයෙන් මේ වර්තමානය තුළ ගෝලීය දකුණ කියන මේ ආර්ථික කලාපයට දැවැන්ත ශක්තියක් දෙමින් විශේෂයෙන්ම ලෝකයේ අලුත් බලතුලනයක් නිර්මාණය වෙනකොට අධිරාජ්‍යවාදයට එරෙහිව ඒ අරගලයට නායකත්වය දෙන රටක් විදියට ඉරානයේ ජනාධිපතිවරයාගේත් ඒ විදේශ අමාත්‍යවරයාගේත් අනිකුත් කණ්ඩායමේත් ඒ මරණය සම්බන්ධව පෞද්ගලික මගෙත් මා නියෝජනය කරන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සංවේගය පළ කරන මේක අවස්ථාවක් කරගන්නවා. ඒ සංවේගය වගේම අද තවත් සුවිශේෂී දවසක් මැයි මාසේ 22. මැයි 22 කියන්නේ ජනරජ දිනය. ජනරජ දිනය කියන්නේ වසර ගණනාවක් අපේ රට වහල් භාවයට කොලණියක් විදියට අධිරාජ්‍යවාදීන්ගේ ගොදුරු බවට පත් වෙලා වසර ගණනාවක් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි අවසාන කාල පරිච්ඡේදයේදී ඉංග්‍රීසින්ගේ ගොදුරක් බවට පත් වෙච්ච අපේ රට 1948 දී නාමික නිදහස ලැබලා ඒක පූර්ණ නිදහසක් බවට පත් වෙන්නේ 1972 අද වගේ දවසක මැයි මාසෙ 22. අද අවුරුදු 52කට කලින් ඒ ජනරජ දිනය සමරන දවස අද එක පැත්තකින් වැදගත් බවට පත් වෙනකොට එහි ජනරජ දිනයේදීම අපේ පාර්ලිමේන්තුවේ අපේ මේසෙ උඩ තවත් 52ක් තියෙනවා. අපි කොලණියෙන් නිදහස් වෙලා කොලණි සංස්කෘතියෙන් නිදහස් වෙලා අධිරාජ්‍යවාදයෙන් නිදහස් වෙලා ලැබපු ජනරජ දිනයේ සමරන දවසේදීම ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පනතත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතත් කියන 52ක් අපේ මේසෙ උඩ තියෙනවා. අපි අවුරුදු 52ක් පස්සේ ජනරජයක් විදිහට නිර්මාණය වෙච්ච මේ රාජ්‍ය ආයත වතාවක් කොලණියක් බවට පත් කරන්න අවශ්‍ය පාදක හරි ගස්සන පනතක් තමයි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ පනත තුළ ගැබ්බෙමින් තියෙන්නේ. ඒක නිසා අද දවසේක පැත්තකින් බලනකොට මේ පාර්ලිමේන්තු දේශපාලනයේත් අපේ දේශපාලනයේත් විශේෂයෙන් මේ රටේ දේශපාලනයේත් ඉතාමත් තීරණාත්මක දවසක්. අපි මේ පිළිබඳ විවාදයන් වලදී ඉදිරි කාලෙදී කතා බහ කරමු. විශේෂයෙන්ම මේක නැවතත් මේ කාරණාව කොහොමද කරන්න කටයුතු කරන්නේ? විශේෂයෙන්ම ආණ්ඩුවට ඕන තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි රාජ්‍ය ගැන තීන්දුව ගන්නකොට ආණ්ඩුවට තමන්ට විද්වත් විදිහට එහෙම තීන්දුව ගන්න බෑ. රාජ්‍යයේ තීන්දුව. දැන් මේ පනත තුළ සිද්ධ කරන්නේ මොකද්ද? මේ පනත් තුළ මේ ආණ්ඩුවේ තමන්ගේ උද්දච්ච තීන්දුව රාජ්‍යයේ තීන්දුව බවට පත් කරන්න. මට කලින් කතාවර මහින්ද අමරැමැත්තමා කිව්වා දැන් මේකෙන් ආපස්සට හැරෙන්න බෑ, මේ මගම යන්න කියලා. එහෙමයි මේවා නෑ. ඒක වෙනස් කරන්න ජනතාවට පරමාධිපත්‍යය තියෙනවා. ඊළඟ රජයකින් ඊළඟ ආණ්ඩුවකින් ඒ වෙනස් කරන්න ඕන කියලා ජනතාව හිතනවනම් ඒකට ඉඩකඩ තියෙන්න ඕන. දැන් ඒක වළක්වන්න තමයි මේ යන මොහොතේ යනකා කොරහක් බින්දගෙන යන වගේ අන්තිම මොහොතේ මේ පනතර රිංගවලා අර සිග්නල් කණු එකසිය දහතුන අත උස්සලා මේ බණ සම්මත කරලා මේක සීල්ලෙක් ගහලා යන්න විකුණන්න පුළුවන් කාරණා ටික ඔක්කොම විකුණලා තියන්න ආස පරිසරය හරි ගස්ස ගන්න. ඒක නිසා මේ 52ම එක පැත්තකින් ජනතාව පරමාධිපත්‍යයට හානි කර බණද අපි බලනවා ශේෂ්ඨාධිකරණය මොකද්ද කරන්න නිගමනය කියලා තියෙන නඩු වලට ඒ ජනතාව පරමාධිපත්‍යයට හානි කර බණද අනිත් පැත්තෙන් බැලුවම ජනාධිපතිවරයා අද මෙතනට පත් කරපු ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ 134ක් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ විතරක් නෙවෙයි ඒකේ තවත් අය ඉන්න බව දන්නවා. ඒ 134ක් අයගේ ඒ ජනවරමට පයින් ගහන බදක් තමයි අද දවසේ ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා මේ 52ම මේ රටේ දේශපාලනයේ ආර්ථිකයේ අපේ රටේ අනාගතයේ තීරණාත්මකව ඉරණම් කරන ඉරණම තීන්දුව කරන පනතක්. දැන් මේ ආණ්ඩුව ගමන් කරන IMF ෆැක්ටෝරුවත් එක්ක අපි නිරන්තරයෙන් කිව්වා මේ IMF ෆැක්ටෝරුවේ යනතුළු යාමතුළු වෙන දේවල් ගැන බදු සම්බන්ධව මේ ආර්ථික හානිය සම්බන්ධව විදේශ ප්‍රතිපත්ති සම්බන්ධව රාජ්‍ය ආයතන සම්බන්ධව බරපතල කාරණා කරන්නාවක් මේ IMF වට්ටෝරුවේ
තියෙනවා.
දැන් මේ පණ තුලින් කරන්නේ මොකද්ද? මේ වට්ටෝරුව නික්තාවටම ක්‍රියාත්මක වෙන වට්ටෝරුව බාඩපත් කරන්න තමයි මේ පණත් සම්මත කරගන්න හදන්නේ. තමන්ගේ තියෙන සිග්නල් කණු ටිකක් පාවිච්චි කරලා. ඔතන මේක අනිවාර්යෙන් පරාජය කළ යුතු කාරණාවක්. මේ මොහොතේ පරාජය කළ යුත්තේයි. දැන් මේ පණත ගේනකොට කරු මුලාසාලු කරු මන්තුමනි මේ රටේ විකුණන්න ඕන ආයතන ටික දීන්දු කරලා ඉවරයි. ඒ විකුණන්න ඕන ආයතන ටික ගන්න ඉන්න මුදලාලිලා ආයතන ටික රාජ්‍ය ටික කොම්පැනි ටික දීන්දු කරලා ඉවරයි. ඒ විකුණන්න ඉන්න ආයතන වල ගණන් හිලව් තමන්ගේ කුට්ටිය කොමිෂන් එක දීන්දු කරලා ඉවරයි. දැන් මේකට පාර කපා ගන්න තමයි මේ පනතත් තුල ආර්ථික ප්‍රතිසංස්කරණය කියලා ලස්සන වචන වලින් ගේන්න හදන්නේ. දැන් මේ විකුණන්න ආයතන ටික ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මේව සභාවේ අවස්ථා ගන්නා කිද කිව්වා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන මොනතරම් අපිට කේන්ද්‍රීය වැදගත්කමක් තියෙනවද ජාතික ආරක්ෂාව සහ අපේ සංවිධාන මධ්‍යස්ථානයක් විදියට. අනිත් පැයෙන් බැලුම ආයෝජන මණ්ඩලය ගරු මූලාසනාරු ගරු මන්ත්‍රමනේ ආයෝජන මණ්ඩලයේ කෑලි 15කට කඩලා කෑල්ලෙන් කෑල්ල විකුණන තමයි මේ පනතුලට රිංගවල තියෙන්නේ. ආර්ථික ප්‍රතිසංස්කරණය මොහාවෙන් රක්ෂණ සංස්ථාව ලංකා හොස්පිටල් ආයතන විකුණන්න අනිත් පැත්තෙන් බැලුම් බලශක්තිය මෙරට කේන්ද්‍රීය බලශක්ති මධ්‍යස්ථානයට කෑලි කෑල්ල වලට කලවල විකුණන්න පෙට්‍රෝලියම් එක විදුලි බල මණ්ඩලය මේ කියන කාරණා විකුණන්න අවශ්‍ය පාදක තමයි මේ හරි ගස්සන්නේ. මිල්කෝ එක කොම්පැනි දෙකකට ගෙඩිය පිටින් දෙන්න එහෙම තීන්දු ගන්න ආණ්ඩුවට පුළුවන් වුණා රාජ්‍යයට පුළුවන්කම තියෙනවද? ඒ රාජ්‍යයේ තීන්දුව ගන්න පනත් තමයි පනතක් බවට සම්මත කරන්න හදන්නේ. ඒක නිසා මේ රාජ්‍ය ව්‍යවසායන් 400කට ආසන්න ප්‍රමාණයක් මෙහෙම කුණුකොල්ලට උකුලන ගන්න තීන්දුව සම්බන්ධ වෙන තීරණාත්මක දවසක්. ඒක නිසා මේ කාරණා පරාජය කිරීම සඳහා වන පෙළගැස්ම ඉතාමත් අවශ්‍ය වේලාවක මම ඉතාමත් ඕනෑකමින් කියනවා මීට සතියකට කලින් ඔබතුමා තීන ගරු මූලාසන ගරු මන්ත්‍රමනි ශ්‍රී ලංකා පොජ්ජන්න පෙරමුණේ ආධ්‍යාත්මික නායකයා පක්ෂේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා අපූර්ව ලියුමක් ඉදිරිපත් කරා. අඩුම ගානේ හරිද සාක්ෂියක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ ළඟ ඒකට සින්න කරන්නේ නැතුව මහින්ද මහත්තයාගේ හරිද සාක්ෂියට හිටගන්න පොහට්ටුවයට පුළුවන්ද නැද්ද කියන කාරණාව අපි බලනවා මේ පනතර අත උස්සන මිනිසුන්ගේ කාරණාත් එක්ක. මහින්ද මහත්තයා කියන විදියට මේ රටේ ජනවරමක් නැහැ රනිල් වික්‍රමසිංහතුළු ආණ්ඩුවට මෙහෙම රාජ්‍ය ආයතන විකුණන්න. ඒක නිසා ජනවරමක් අරගෙන ඉදිරි රජයකින් ඒ තීන්දුව ගන්න පස්සට තියලා මේක පරාජය කරන්න ඕනේ කියන ඒ මහින්ද මහත්තයාගේ හරිද සාක්ෂියට එකඟ වෙනවද නැද්ද කියලා ඔබත් ඇතුළු පොජන පෙරමුණේ මන්ත්‍රවරුන්ගේ හරි සාක්ෂිය විමසන මතවරණයක් බාට මේක පත් කරගන්න අපි උත්සාහ කරනවා කියන කාරණා සිහිපත් කරමින් මේ රටේ ඇතම් අය ඉන උඩු බුරුලන තමන්ගේ ඇඟේ පුරාට මොලේ තියාගත්තට මෙලෝදයක් මොලයක්වත් හරි සාක්ෂියක් මොකක්වත් නැති තමන් ඉන්න තැන පරිසරය මොකක්වත් දන්නේ නැති ඒක නිසා ඒ කාරණා ගැන තීන්දු කරන මේ ව්‍යස්තදායක හරිදංගල ගෙනියන්න ඉදිරි කාලේ කටයුතු කරමින් කියන ආරාධනා කරමින් මට වෙලාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත බණ්ඩාර බෝමිස්තුති.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගරු ඇමැතිතුමා ඔබතුමාට මිනිත්තු 13ක කාලයක්
තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම සන්තෝෂ වෙනවා මෙම විවාදයට සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව. මේ විවාදයේ විපක්ෂයෙන් ඉදිරිපත් කරපු විවාදයේ සමහර කරුණු දැක්කම මම පුදුමයට පත් වුණා. මම සාමාන්‍යයෙන් කවුරුත් එක්ක පැටලෙන්න කාටවත් විරුද්ධව කතා කරන්න කාගෙවත් නම කියලා චෝදනා කරන්න මම කවදාකවත් උත්සාහ කරලා නැහැ. මම මේ පාර්ලිමේන්තුවේ මට ලැබෙන වෙලාව කාලය මම මගේ මතය අදහස ඉදිරිපත් කරන්න මම කටයුතු කළා තිබෙනවා. නමුත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ කාරණාව රටටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන්න ඕනි. මේකේ තියෙනවා එක්තරා කාරණාවක්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙරට රැඳී සිටින හිටපු නීති විරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගැනීම කියලා කාරණාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මම මේ පහුගිය දවස්වලම විපක්ෂයේ කතා ටික ඇහුවා. මට හිතුණා මේ මන්ත්‍රීතුමිය ජාතික ලයිස්තුවෙන් පත් කරේ අපිද කියලා මං කල්පනා කරා. මගේ ළඟ තියෙනවා 20/20 අටවැනි මාසේ 12 වෙනිදා සමගි ජන බල වේගයේ ලෙටර්හෙඩ් එක යටතේ මහින්ද දේශප්‍රිය මහතා සභාපති මැතිවරණ කොමිසම් සභාව රාජගිරිය යවපු ලිපිය. සමගි ජන බල වේගයේ මහලේකම්වරයාගේ අත්සනින් යුතුව මම මේක සභාගත කරනවා. පාර්ලිමේන්තු මහමැතිවරණයේ 20/20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 99 ආ වගන්තියේ යටතේ දැන්වීම. ඉහත සඳහන් කරුණ සම්බන්ධව ඔබ විසින් මා වෙත එවන ලද 20/20 8/7 දිනැති ලිපිය හා බැඳේ. ඒ අනුව සමගි ජන බලවේගයට ජාතික ලයිස්තුවෙන් වෙන්ව ඇති මන්ත්‍රී ධූර 7 සඳහා 5 සඳහා නම් නිර්දේශ කර එවමි. මෙම නම් මා විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලයිස්තු නාම යෝජනා පත්‍රයේ ඇතුළත් වී ඇති බව වැඩිදුරටත් සඳහන් කරමි. පළවෙනි නම රත්නායක මුදියන්සලාගේ රජිත් බණ්ඩුම බණ්ඩාර ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජාතික හැඳුනුම්පත් අංකයේ තියෙනවා. දෙවැනි නම අත්තනායක මුදියන්සලාගේ කුඩා බණ්ඩා තිස්ස අත්තනායක ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ඓඩෙන්ටි කාඩ් නම්බරේ තියෙනවා. ඉමතියාස් බකීර් මාකර් නීතිඥ හා සමාජ සේවක, ඉරාන් වික්‍රමරත්න බැංකුකරු හා ආර්ථික විද්‍යාඥ, නාලක ජූඩ් හරින් ප්‍රනාන්දු ව්‍යාපාරික හා ක්‍රියාකාරී දේශපාලඥ, 6 මයන්ත යස්වන් දිසානායක ව්‍යාපාරික උපාධිධාරී, 7 ඩයනා ගමගේ නීතිවේදී. මේක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉස්සල්ලාම මෙම මන්ත්‍රීවරිය පත් කරන්න අස්සම් කරේ මේ පාර්ලිමේන්තුවට එව්වේ. මේ පාර්ලිමේන්තුවට මේ මැතිවරණ කොමසාරිස්ට නම නිර්දේශ කරේ සමගි ජල බල වේගයමයි. ඊට පස්සේ ඔබතුමන්ලා ඇති කරගත්තු දේශපාලන පළහිලව්වේ ප්‍රතිඵලයක් විදිහට එතුමියට මන්ත්‍රීකම නැති වෙන්න ඇති. හැබැයි ඒ පළහිලව්ව නොවෙන්න ඔබතුමන්ලා අතර මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මම ඒක කිව්වේ දැන් ඔබතුමන්ලා මතයක් හදන්න උත්සාහ කරනවා මේ ආණ්ඩුවේ. ඔව්, එතුමිය ආණ්ඩුවට ඊට පස්සේ එකතු වුණා, ආණ්ඩුවත් එක්ක කටයුතු කරා, රාජ්‍ය අමාත්‍යවරයක් වශයෙන් හිටියා. ඒ මේ පාර්ලිමේන්තුවට ගෙනාපු ඔබතුමන්ලාගේ පක්ෂයේ මන්ත්‍රීවරියක් විදිහට තමයි එතුමිය ඉස්සෙල්ලාම මේ පාර්ලිමේන්තුවට ආවේ කියන එක ඔබතුමන්ලාටත් සමගි ජන බල වේගයටත් පොඩ්ඩක් මතක් කරන්න තමයි මම මේක යොදාගත්තේ කියන එක මතක් කරනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මතක් කරන්න ඕනේ අද අපි ඉන්න රටපිලි
ඇමතුමනි, ඔබතුමා අපි ගෙනාපු කාරණයක් ගැන කතා කරනවා. හැබැයි ඔබතුමා දන්නවා මේ රටේ අභියාජන අධිකරණයේදී පවා මේ කාරණේ විසී වුණා. එතකොට අධික අභික අධිකරණයට හොයාගන්න බැරි වෙච්ච කාරණේ සමගි ජන බලය වෙච්ච අපි කොහොමද අඳුනගන්නේ ගරු ඇමතුමා?
ගරු ඇමතුමා කතා කරන්න ඇමතුමා.
ගරු මන්ත්‍රීතුමනි, මේක අපේ ඇඟේ ගහන්න එන්න එපා. මේක ඔබතුමන්ලාගේ පක්ෂයේ ඉස්සල්ලාම මේ පාර්ලිමේන්තුවට එවපු එක මතක් කිරීම මගේ යුතුකම වගකීම. ඒක නැත්තම් ඔබතුමන්ලා මේක අපේ ඇඟේම පත්තු කරනවා. ඒකයි මම මේ ලිපියත් සභාගත කරන්න උත්සාහ දරන්නේ. ඊට පස්සේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම ඇහුවා අපේ මිත්‍ර මන්ත්‍රීතුමාගේ කතාවත්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි හැමදෑම දේශපාලනයයි ආර්ථිකයයි ඉතිහාසයයි වර්තමානයයි ඔක්කොම පටලව ගත්තා. දැන් ආපහු අද දවසේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු 52 සම්බන්ධයෙන් එතුමාගේ අදහස් දැක්වීමට අපි ගරු කරනවා. නමුත් අපි එකක් තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මුළු ලෝකෙම අද තේරුම්ගත්තු ආර්ථික ප්‍රතිපත්තියක් න්‍යායක් තියෙනවා. මේ මුළු ලෝකෙම තේරුම්ගත්තු ආර්ථික න්‍යාය ප්‍රතිපත්තිය අපි තේරුම් ගන්න ඕනේ. චීනේ කවදාක්වත් දේශපාලනයයි ආර්ථිකයයි පටලවගෙන නැහැ. කොමියුනිස්ට් දේශපාලන රාමුවක් තුළ ධනවාදී ආර්ථික ක්‍රමයක් හසුරුවන්න තරම් වුම් පරිණත වෙලා තියෙනවා. මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම වියට්නාමය කොමියුනිස් දේශපාලන පරිසරයක් තුල ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියක් විවෘතාර්ථික ප්‍රතිපත්තියක් රට තුල ක්‍රියාත්මක කරන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. අපි හැමදාම ජනප්‍රිය සටන් පාඨවල එල්ලිලා හිටියා. අද වෙනකොට අපිට තියෙන ප්‍රධාන වරක් තමයි ශ්‍රී ලංකන් එයාලයින්ස් ගුවන් සමාගම. මේක එමිරේට් සමාගමයට තියෙද්දී ලාභ ලැබපු ව්‍යාපාරයක්. කවුරු කරත් මේක අපි කියන්න ඕනේ. ඊට පස්සේ ලාභ ලැබපු ව්‍යාපාරයේ පළවෙනි සභාපතිවරයා වශයෙන් පත් කරන්නේ හිටපු මහා බැංකු අධිපතිතුමා. ඊට පස්සේ අද මොකද තත්ත්වේ? අද වෙනකොට අපේ රටේ ආර්ථිකයේ තියෙන ප්‍රධාන බරපතලම බරක් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පත් වෙලා තියෙනවා. මේ අතීත පාඩම අපි ඉගෙන ගන්න ඕනි. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පහුගිය කාලේ අපි දැක්කා එක වෙලාවක ගිය වසරේ සැප්තැම්බර් මාසේ 22 සැප්තැම්බර් මාසේ වෙද්දී ඩොලරේ අගේ 367යි ඩොලරේ අගේ. හැබැයි කළු කඩේ ඩොලරේ අගේ 420යි 450යි. ඊට පස්සේ උද්ධමනය 170යි. මේ තත්ත්වය අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. අද වෙනකොට අපි ලබාගෙන තිබෙන ආර්ථික ජයග්‍රහණ අපි ඉතාම කෙටි කාලයකින් ආර්ථිකය ආපස්සට හරවන්න හැකිවීම පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. හැබැයි ගලු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ තියෙනවා සමහර මත අදහස්. අපි බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරන්නේ මට මතක විදිහට 2022 මාර්තු හෝ අප්‍රේල් මාසේ. හැබැයි දේශපාලන වශයෙන් මතවාදාත්මකව අපි බංකොලොත් වෙලා ගොඩාක් කල්. ආර්ථික වශයෙන් බංකොලොත් උනේ 2022 වුණාට අපි අදහස් වලින් බංකොලොත් වෙලා ගොඩාක් කල්. මේක අපි කියන්න ඕනේ. අපි නැවත පණ ගහලා එන්න අපේ සිතුම් පැතුම් හැඟීම් වල වෙනසක් ඇති කරගන්න ඕනේ. මේ රටේ කිසිම දේශපාලඥයෙක් ජීවත් වෙලා ඉද්දි හොඳක් ඇහුවේ නැහැ. අපි මේ රටේ හිටපු හැම දේශපාලඥයම වැඩක් කරා නම් correct වෙලා තමයි නැතර උනේ. කන්නංගර මහත්තයා 1943 නිදහස් අධ්‍යාපන පනත ගෙනල්ලා 44 මහමැතිවරණයෙන් පරද්දලා ගෙදර යවපු රටක් මේක. හැබැයි අද මල් තියලා වඳිනවා. නිදහස් අධ්‍යාපනය ගැන අපේ ලොකු බලාපොරොත්තුවක්, හැඟීමක්, භක්තියක් තියෙනවා. ඒ වගේම තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙනාවා. ඒ වගේම අද දවසේ අපේ මන්ත්‍රීතුමා සඳහන් කරපු වගේ ජනරජයක් බවට ලංකාව පත් කර අද වගේ දවසක. හැබැයි එතුමියට ඒ වෙලාවේ දුන්න නම්බු නාමය තමයි බින්දුමති. ඊට පස්සේ ගාමිණී දිසානායක මැතිතුමා, අපේ මයන්ත දිසානායක මන්ත්‍රීතුමාගේ පියා මහවැලිය හදද්දි මේ සමාජයේ හොරෙක් කරා එතුමව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, එතුමා මේ රටට කරපු සේවය අපිට කවදාකවත් අවතක්සේරු කරන්න බෑ. අද මහින්ද හොරා. ලලිත් ඇතුළත් මුදලි මහත්තයා එක වෙලාවක හොරා කියපු රටක් මේක. ඒක නිසා මේ රටේ මම තේරුම් ගත්ත විදියට හොඳක් අහන්න නම් මැරෙන්නම ඕනේ රටක්. අනගාරික ධර්මපාලතුමා රට දාලා පැනලා ගියා. මේ රට දිහා බලාගෙන නිදාගන්නවත් කැමති නෑ කිව්වා. අද එතුමා මැරුණට පස්සේ හන්දි ගානේ පිළුරු හදලා.
ගරු ඇමතුමා, මගේ තාත්තට එහෙම කිව්වට අද වෙනකන් මේ කිසිම කෙනෙකුට ඔප්පු කරලා නැහැ එතුමාගේ ඒ කීර්ති නාමයට හානි වෙන විදිහට. මම දන්න ඔබතුමා පොයින්ට් එකක් හදන්නේ මේ කියන්න, මේ ඒ වගේ නායකයන්ට පවා මේ මඩ ගහනවා කියන එක. ඒක මං ඒ කතාවට එක වෙනවා. මේ රටේ විතරක් නෙවෙයි ලෝකෙත් හොඳ මිනිසුන්ට මඩ ගහන එක ඒ කීර්ති නාමය නැතිකරන ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව
මම පිළිගන්නවා එතුමාගේ අගේ අපිට අද තේරෙනවා, දැනෙනවා. මං කිව්වේ ඒ වෙලාවේ රටේ ඇතිවෙච්ච තත්ත්වේ. ඉතින් එහෙම සමාජයක් ඊයේ පෙරේදා මංගල සමරවිර ඇමතිතුමා නැති වුණාම මංගල ඇමතිතුමා ගැන මේ පාර්ලිමේන්තුවත් හැමෝම ගුණකතන කිව්වා, අපි ඇහුවා. ඉතින් මෙන්න මේ සමාජය අපි තේරුම් ගන්න ඕනේ. අද අපේ ගමක කවුරු හරි කෙනෙක් සාර්ථක වුණොත් අපි නියෝජනය කරන ගම්වල එක්කෝ කුඩුකාරයෙක් නැත්තම් නිදහනයක් අහරලා අලයක් ගත්තු කෙනෙක් කියලා තමයි ගමේ ප්‍රචාරය වෙන්නේ. මහන්සි වෙලා වැඩ කරලා උත්සාහ කරලා දියුණු වුණා කියලා පිළිගන්න මේ සමාජයේ තාම සූදානම් නැහැ. මේ සමාජය පරිණත වෙනකන් මේ බංකොලොත් මනස හදාගන්නකම් මම හිතන්නේ නැහැ අපි මොන රීති රීති ගෙනවත් මේක හදාගන්න අපිට පුළුවන් වෙයි කියලා. මම උත්සාහ කරන්නේ එවැනි මතයක් මේ රටේ මොන ව්‍යාපෘතිය ගෙනවත් කවුරු හරි වැඩක් කරා නම් හැදුවා මේකේ කොමිෂන් එකක් යනවා. මේකේ මුදලක් කාට හරි යනවා. අතයට ගනුදෙනුවක් වෙනවා කියලා මතයක් හැදුවා. පාරක් හැදුවා නම් බෝක්කුවක් හැදුවා නම් මේ හැම එකටම ඒ වගේ මතයක් හැදුවා. අනිත් එක මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ රටේ මොනව කරත් විරුද්ධ නොවිච්ච දෙයක් නැහැ. මට මතකයි මං කොටකල්සම අඳින පුංචි කොල්ල කාලේ තමයි කණ්ඩලම හෝටලේ ඉදි වෙන්නේ. 1990 දශකයේ මුල 90 දශකයේ කණ්ඩලම හෝටලේ හදද්දි මේ රටේ ඇති වුණු බරපතලම විරෝධතාවයක් ඇති වුණා. කණ්ඩලම හෝටලේ හැදුවොත් එක කණ්ඩලම හෝටලේ වතුර අසූචි අපවිත්‍ර වතුර කණ්ඩලම ජලාශයට ගිහිල්ලා කණ්ඩලම වැව විනාශ වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ වැවුතා උල්ලේ මේ හෝටලේ හදලා වැව හිඳෙයි කියලා කිව්වා. වැවෙන් වතුර ගන්න බැරි වෙයි කියලා කිව්වා. ඊට පස්සේ මේ කණ්ඩලම හෝටලෙට එන විදේශිකයෝ අඩ නිර්වතින් පාර පුරා දුවන්න ගනී කියලා කිව්වා. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද අවුරුදු 30කට පස්සේ ඒ කණ්ඩලම ගම්මානේ ලොකුම විරෝධය කරපු ඒ පුද්ගලයාගේ පුතත් අද වැඩ කරන්නේ කණ්ඩලම හෝටලේ. කණ්ඩලම හෝටලේ හැදුවේ නැත්තම් අද තාම කණ්ඩලම ප්‍රදේශය කැලෑවක්. මේක අපි තේරුම් ගන්න ඕනේ. මේ රටේ මොනව කරත් විරෝධයක් මේ රටේ ගෙනාවා. මතයක් හැදුවා. අද ඒ මතය කොච්චර දුරට ගිහිල්ලා තියෙනවනම් අද ඒ මතය සම්පූර්ණයෙන් මොන වැඩේ කරත් සමාගමක වුණත් කොම්පැනි එක වුණත් මොනවහරි සිංහල අලුත් අවුරුද්දට මොනවහරි සංවිධානයක් කරත් ඕක ගහ ගන්න මොනවහරි කරපු වැඩක් කියලා තමයි මේ රටේ මතයක් හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක අපි කාටත් පොදුයි කියන එක අපි මතක් කරනවා. ඒ නිසා අපි රට හදන්න නම් මේ මතය අදහස අපි හදා ගන්න ඕනේ. ඒ වගේම අපේ විශ්වවිද්‍යාල පද්ධතිය දරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි සමහර ශිෂ්‍යයෝ ඉන්නවා අවුරුදු 8 9 මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඉන්නවා උපාධිය ගන්නෙ නැතුව රටේ මුදල්. ඒ වගේම එළියට ආව සමහර දරුවෝ අවුරුදු ගානක් විශ්වවිද්‍යාලේ හිටියට විශ්ව උපාධි සහතිකයේ තිබුණාට හිස් මිනිස්සු දැනුමක් නැහැ අවබෝධයක් නැහැ කටපාඩම් කරලා උපාධිය කරලා ඉවරුණාට පස්සේ ආපහු රජයෙන් ජොබ් එක දෙනකම් මේ සමාජයේ මේ රැකියා වෙනද පොලෙන් රැකියාවක් ගන්න බැරි තත්වෙට මේ තත්වේ පත් වෙලා තියෙනවා. මේ ක්‍රමය අපිට සිද්ධ වෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේක කරන්න වෙන්නේ අපිට සිද්ධ වෙනවා බරපතල තීන්දුව ගන්න පහුගිය අවුරුදු එකමාරේ අපි කරා වගේ. අපි අපේ දේශපාලන අනාගතය ගැන හිතුවේ නැහැ. අපි හිතුවේ රට ගිනිගන්න රට නිවන විදිය පිළිබඳව කතා කරන්න. ඒ නිවන විදිය ගැන තමයි අපි කල්පනා කරේ කියන එක අපි මතක් කරනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් මට එක විනාඩියක් දෙන්න. ඒ වෙලාවේ මම මේක ප්‍රසිද්ධිය කිව්වා. ඒ වෙලාවේ මේ බර කරට ගන්නේ ආණ්ඩුවේ වගකීම ගන්නේ සජිත් ප්‍රේමදාසද? අපි මේ වගේ මෙතුමාට සහයෝගය දෙන්න අපි සූදානම් වෙලා හිටියේ. ඒ වෙලාවේ මේ බර කරට ගන්න ඉදිරිපත් උනේ අනුර කුමාර දිසානායකද? අපි මේ දෙන සහයෝගෙම දෙනවා. මොකද එහෙම නොකර මේ ගිනිගත්තු රට නිවන්න පුළුවන් කමක් නැති බව අපි දැනගත්තු නිසා තේරුම් ගත්තු නිසා කියන එක අපි මතක් කරනවා. දේශපාලන කුහකත්වය අපි ළඟ නැති බව අපි ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ඇමතුමනි. මීළඟට ආචාර්ය චරිත හේරත් ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද දිනේ මෙම සභාව කල් තැබීමේ විවාදය මේ රටේ නීතිය සහ නීතිය ආධිපත්‍ය පිරිහීම සම්බන්ධව තිබුණත් විවිධ මාතෘකා ගණනාවක් මේක තුල අද සාකච්ඡා වුණා. මුලින්ම මම අපේ සාතිසේ සංවේගය පළ කරන්න කැමති පෙරේදා මිය ගිය එහෙම නැත්නම් අර හෙලිකොප්ටර් ක්‍රෑෂ් එකකින් මිය ගිය ඉරාක ඉරාන ජනාධිපතිතුමා සම්බන්ධව අපේ රටේ උමාඔය ව්‍යාපෘතිය එතුමාගේ රජයෙන් තමයි අපිට ලැබුණේ. විශේෂයෙන් මම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ඉන්න කාලේ ඒ ඉරාන රජයේක සම්බන්ධව වැඩ කරන්න සිදු වුණා මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්. ඒ නිසා අපි අපේ රටට උදව් කරපු මේ රාජ්‍ය නායකයාගේ අභාවය පිළිබඳව ශෝකයට පත් වෙනවා. දෙවැනි කාරණය, ගරු සභාපතිතුමනි, අද මැයි මාසේ 22 වෙනිදා කියන්නේ ලංකාවේ ජනරජ දිනය. මේ ජනරජ දිනය සම්බන්ධව ඉතිහාසයේ හුඟක් අය අමතක කරලා තියෙන්නේ අපේ රට 972 මැයි මාසේ 22 වෙනිදා තමයි ජනරජයක් විදිහට බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණම කැඩුනේ. ඒ නිසා අපි 1948 1931 ඉඳලා ආපු ඒ සංවාදේ 48 යම්කිසි දුරකට වර්ධනය වුණාට 972 තමයි මේ රට ස්වාධීන ජනරජයක් විදිහට රිපබ්ලික් එකක් විදිහට යළි අපිට පිහිටවන්න පුළුවන් වුණේ. එනිසා ඒ ජනරජයේ පදනම තමයි අද මැයි මාසේ 22 වෙනිදා කියන එක යටතේ අපි සිහි කරන්නේ. නමුත් විශේෂයෙන්ම 977 පස්සේ අපේ රට ජනරජයක ඉඳලා යම්කිසි දුරකට පිරිහිමින් ගිහිල්ලා විශාල වශයෙන් අද විවිධ පැතිවලින් අර්බුදයට ගිහිල්ලා තියෙනවා. එක පැත්තකින් අපි අපේ රාජ්‍ය ව්‍යූහයේ අර්බුදයට ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයකට කඩා වැටලා තියෙනවා. ඒ නිසා මේ ජනරජ දිනේ දවසේ අපිට පැහැදිලි කරන්න අවශ්‍යයි යටත් විජිත රාජ්‍යයෙන් කැඩෙන සිටියම අපිට තාම හරියට අඳින්න පුළුවන් වෙලා නැහැ. යටත් විජිත රාජ්‍යයෙන් කැඩෙන ජනරජයක් බවට පත්වීමේ ව්‍යාපෘති අපි නැවත අත්හැරලා තියෙනවා. ඒ නිසා අපි රටක් විදිහට එක පැත්තකින් ආර්ථිකේ, අනිත් පැත්තෙන් රටේ තියෙන ව්‍යූහාත්මක ආකෘතික ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නය නැවත වතාවක් මතු කරගන්න තැනට ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි කාරණේ, ගරු සභාපතිතුමනි, දැන් මේ ස්වෛරීත්වය ගැන කියද්දී, ආර්ථිකය ගැන කියද්දී අද මේ සංවාදයේ ඇතුලේ, මේ විවාදයේ ඇතුලේ කතා වෙච්ච එක වැදගත් කාරණයකට මගේ අවධානය යොමු කරන්න කැමතියි. විශේෂයෙන් වර්තමාන ආණ්ඩුව ආර්ථික පරිවර්තන පිළිබඳ කෙටුම් පතක්, පනත් කෙටුම් පතකුත්, ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම් පතකුත් අද දවසේ පළවෙනි කියවීමට, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ස්ටේබල් කෙරුවා. මේ පනත් කෙටුම් පත් දෙක සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ ඉදිරියේදී දීර්ඝ සංවාදයක් සිදු වෙන්න නියමිතයි. හැබැයි ඊට පෙර මම කියන්න ඕන, මේ 52 දේශපාලනිකව වැරදි, ගරු සභාපතිතුමනි, ගරු ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීතුමාලගේ මම ඉල්ලා හිටිනවා මේක පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. මේක පොලිටිකලි වැරදි එකක්, නැත්තම් මේක දේශපාලන වශයෙන් වැරදි ගමන් මාර්ගයක මේ යන්නේ. මොකක්ද මගේ ඒ කියන වැරද්ද? අපි මේ රටේ එක පැත්තකින් ඉන්නේ මැතිවරණයක් අභියස ජනමතය විමසන්න ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් හරහා. ඒක එක ප්‍රශ්නයක්. දෙවැනි එක, මේ ආර්ථික පරිවර්තන පනත ඇතුලේ තියෙන්නේ රටේ දේශපාලනයේ, විශේෂයෙන්ම ආර්ථිකයේ ෆිස්කල් පොලිසි එක, නැත්තම් ආණ්ඩුවක් දේශපාලන ආර්ථික තීරණ ගන්න ආකාරය පිළිබඳ කරුණු පද්ධතියක්. කොහොමද වර්ධන වේගය තියාගන්නේ, කොච්චර දුරකට ආණ්ඩුවේ ආදායමෙන් ණය සම්බන්ධ ප්‍රතිශතයක් තියාගන්නවද වැනි කරුණු මේක ඇතුලේ අන්තර්ගතයි. ඇත්තටම මේක අර මැතිවරණ ප්‍රකාශයක් වගේ, මැනිෆෙස්ටෝ එකක් වගේ කාරණයක්. මැනිෆෙස්ටෝ එකකට දාන දේවල් අපි නීතියක් බවට පත් කරන්නේ නෑ සභාපතිතුමනි. මැනිෆෙස්ටෝ එකක් කියන්නේ ඒ ආණ්ඩුවෙන් පස්සේ ඉවර වෙනවා, ඊළඟ ආණ්ඩුව ඇවිල්ලා පරණ මැනිෆෙස්ටෝ එකම කරගෙන යන්නේ නෑ. මේක හරියට එහෙම වැඩක්. වර්තමාන ජනාධිපතිතුමාගේ හිතේ තියෙන සිහින මේ ආර්ථික පරිවර්තනය කියලා පනතකට දාලා, එතුමා කැමති දින දාලා 2027, 2032, 2048, 2055, මේවා කොහෙන් ආපු අවුරුදුද? මොන විද්‍යාත්මක පදනමක්ද? මුකුත් නැහැ. එතුමාගේ සිහිනෙන් පේන වය දිනේ 2027 මෙහෙම වෙනවා, ඒක මේකට එනවා අරමුණක් විදියට. ආර්ථික පරිවර්තන පනතේ අරමුණක් විදියට 2048 අපි කාබන් විමෝචනය කරලා සීරෝ ලෙවල් එකකට යනවා. මේකේ ඒක එනවා 2048 කියලා. මේ විදියට තමන් කැමති හිතුමනාපි රැයට සිහිනෙන් දකින දින තමන්ගේ දේශපාලන වැඩපිළිවෙලට දාන්න නැතුව පනතකට දාලා නීතියක් බවට පත් කරන්න යනවා. මම හොඳටම දන්නවා මේ 52ට අත උස්සන්න ඉඩ තියෙනවා මේ ආණ්ඩුවේ ගරු මන්ත්‍රීතුමාලා. මේ 52ට අත උස්සන්න ඉඩ තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතාම පැහැදිලිව මේක පිළිබඳව ප්‍රශ්නයක් මතු කෙරුවා. අපේ රටේ අපි ඉන්නේ එක්තරා දුරකට සංදිස්ථානමය මොහොතක, විනාස වෙන්න පුළුවන් වෙලාවක. අපි ඇත්තටම හිතුවොත් මේක ඇතුලේ තියෙනවා, අපිට IMF එක මේක දීලා තියෙනවා, IMF එක කියන නිසා මේක කරන්නම වෙනවා කියලා අපි හිතමු. හැබැයි ඒත් කරන්න ඕන මෙහෙම නෙමෙයි. මැතිවරණයක් අභියස තියෙනකොට තමන්ගේ හිතේ තියෙන ෆිස්කල් පොලිසි එක ඇතුලේ තියෙන කරුණු නීතියක් බවට පත් කරන්න අනුන්ගේ ජනමතයේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ අත් දෙක උස්සවන එක වැරදි. මම කියන්නේ ඒකයි, මේක අන් පොලිටිකල් මූව් එකක්. මේක පොලිටිකලි වැරදි. ඒ නිසා මේ පනත් කෙටුම්පතේ තියෙන අභ්‍යන්තරික ගතිකේට රට එකඟ වුණත් නැතත් ඒක එකඟ වෙන්න ඕන මේ වෙලාවේ නෙමෙයි. අපි හිතමු තව මාස 4කින් වෙන ජනාධිපති කෙනෙක් පත් වෙනවා කියලා. ඒ ජනාධිපතිවරයා තමන්ගේ වැඩසටහන ජනතාවට ඉදිරිපත් කළ ජනතාව ඡන්දේ දීලා 150ක් හරි බහුතරයකින් හරි පත් වෙනවා කියලා හිතමු. එතකොට ඒ ජනාධිපතිවරයාගේ වැඩසටහනට මේක කන්ට්‍රඩික් වෙනකොට එතුමාගේ වැඩසටහන නීති විරෝධීද? එතුමාගේ ජනතාව ඡන්දේ දීලා 150කින් වෙන පොලිටිකල් මැනිෆෙස්ටෝ එකකට අනුමැතිය දුන්නොත් ඒක නීති විරෝධීද? ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිය පටන් ගන්නෙ සවර නීතියක පටන් ගන්නෙ ජනතාවගේ මිසක ඊට එහා තැනකින් නෙමෙයි. එහෙමනම් ජනතාව ඡන්දේ දෙන වැඩසටහන මේ නීතියට වඩා වෙනස් වෙනවා. එතකොට මේ රට යන්නේ කොහොමද? එතකොට ඕන පුරවැසියෙකුට නඩු දාන්න පුළුවන් මේ ආර්ථික පරිවර්තන පනත නෙමෙයි මේ ජනාධිපති කරන්නේ කියලා. ඊළඟ පාර්ලිමේන්තුවේ පළවෙනි පනත් කෙටුම්පත විදියට මේක කුණු කූඩේට විසි කරන්න වෙනවා. එනිසා මේක තේරෙන්නේ නැතුව මේ වෙලාවේ මේ විදිහට මේ පනත ඉදිරිපත් කරන්න. එනිසා මම කියන්න කැමතියි ගරු සභාපතිතුමනි, ඔබ පොට්ටුවේ නැත්නම් අපේ පොදු ජන පෙරමුණේ ගරු මන්ත්‍රීතුමාලාගෙන් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටින්නේ කුමන පනතට අත ඉස්සුවත් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ පනත නැත්නම් ආර්ථික පරිවර්තන පනතත් ඒ වගේම රාජ්‍ය මූල කළමනාකරණ පනත වගේ මේ හදිස්සියේ ගේන පනත් ටික කරුණාකරලා බුළු පාර්ලිමේන්තුව එක්කම එකඟ වෙච්ච විශේෂ කාර්යක සභාවකට දාලා කරන්නේ නැතුව මෙහෙම ඉදිරිපත් කරන්න එපා. මොකද ඊළඟ මැතිවරණයෙන් පස්සේ එන ජනාධිපතිවරයාට ආණ්ඩුවට වැඩ කටයුතු කරගෙන යන්න බැරි තැනට හිරගිරීමක් මේක ඇතුලේ වෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් අපේ රටේ ආයතන පද්ධතිය කඩා වැටෙන්න හේතුවක් වෙන්න පුළුවන් කියන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරන්න බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මුතුමා.